हाँ, ग्यारह दिन पे कुछ दाह मुसाक आरंभ करना सूदनमें अदापे विशेष अडवाक्तनो आचार्य रवि कुगल के माता अद सहभाग्य नपासुगलो इतना तपे स्वामी निशा सहता मंग काटहारी स्वेच्छावीसान मेवी मेरे कमिटी के निकिन नांग इधर बात करने के लिए योजना करनो ये मकिने किन नांग दिया तरह साक्षात नेवांड पुलुआं ये मन तंग दिया भी पुलुआं दिया तो कथा कर रहे हैं आप प्रश्न तीन इधर बात कर ला स्वाइना से ही मुद्दा ही नहीं था
ഹിമോദയ ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් වෙනකොට നിരായാසයෙන්ම කතා බහ කරගෙන යන්න පුළුවන් වෙයි.
එමනම් කාටරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේගෙන් ඔබට පිළිතුරු බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඉරවසන්නයි ස්වාමීන් වහන්ස හැමගෙනම සෙනසන්නයි මේ ස්වාමීන් වහන්ස මට පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස මේ අපි ස්වාමීන් වහන්ස දැන් හිතමු අඹගෙඩියක් කියලා ඒ අඹගෙඩිය කියනක ස්වාමීන් වහන්ස අපි සතර මහා ධාතුන්ගේ ස්වභාවයෙන් ඒක තියෙනවා කියලා දැනගත්තොත් ඒක යන්නේ රූපාවචර ලෝකෙට මේකේ හිතේ හැදුණ දෙයක් කියලා හිතරක් ඇත්ත ඒක අරූපාරෝය යවන ස්වාමීන් වහන්ස මේක හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා ඒක දැක්කොත් අර නිරෝධය පැත්තට යන ඒක ස්වාමීන් වහන්සේ අපි කොහොමද හරියටම දකින්නේ ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
හොඳයි, තිරුවන් සරණයි. ඔව්, අපි හිතමු අඹගෙඩියක් තියෙනවා කියලා දැක්කට පස්සේ ඒක සතර ධාතු නිසා සකස් වුණා කියලා කිව්වොතින් ඒක මේ ද්‍රව්‍ය වාදයකට යනවා. එක ලෝකයේ තුල සත්‍යයක් ඒක බොරුවක් නෙවෙයි. කියන්නේ අඹගෙඩියක ඒ සතර ධාතු තියෙනවා කියන එක ලෝකීය මට්ටමින් ගත්තට පස්සේ ඒක සත්‍යයක්. ඉතින් නමුත් ඒක ඊතර වෙන ධර්මයක් නෙමෙයි. ඊළඟට අපි මේක සතර ධාතු ටිකක් තියෙන්නේ කියලා හිතලා මානසික සංකල්පයකින් මේ පැත්තෙන් හිතුවට පස්සේ අර රූපය ඉක්මවා ගිහිල්ලා අරූපයකට යොමු වෙනවා. එතකොට ඒක අරූප. ඊළඟට දැන් ඔබතුමා මතක් කරා වගේ හේතු නිසා හටගත්ත දෙයක් කියලා දැක්කොතින් ප්‍රඥාවතෙන් අන්න එතෙන්දී ඈතර වීමේ කෘත්‍ය සිද්ධ වෙනවා. එතකොට දැන් අරක ද්‍රව්‍යවාදයට යන්නෙත් නැතුව ඊළඟට මානසික වාදයකට යන්නෙත් නැතුව ද්‍රව්‍යවාදයට ගිහිල්ලා කාමාවචරත්වයෙන් කාමයෙන් කාමයේ ඉක්මවල රූපයට හෝ ඒක මානසික උදයක් කියලා රූපයේ ඉක්මවල අරූප අරූප මට්ටමට යෑමක් හෝ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණේ එක මේක දැන් ප්‍රත්‍යක්කෙන් හටගත්ත වග නුවණකින් දැකීම තුල තමයි නිරෝධය නැත්තම් මාර්ග කෘත්‍ය ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක දැකීම පිණිස මූලික වශයෙන්ම ප්‍රඥාව උපදව ගත යුතුයි. ඒ ප්‍රඥාව ඉපදුනාට පස්සේ ප්‍රඥාවෙන් දැකීමක් තමයි ඇත්තටම අපිට තියෙන්නේ. එතකොට කාම රූප අරූප කියන මට්ටම් ඉක්මවල යනවා. ඒක මොකද රූපයේ ඉක්මවල අරූපයට යෑමත් අසඤ්ඤ මට්ටම් ආදී මට්ටම් වලට යෑමත් මේ ඔක්කොම මානසික සංකල්ප වලින් පුජ්‍යලයා පුජ්‍යනත්තේ මැදිහත් වීමෙන් යුක්තව කරන කටයුත්ත නිසා අතදී ඊතර වීම කියන කෘත්‍ය හේතු නිසා හටගත හේතුංච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාච ධම්මා කියලා මේ අතම්මය සූත්‍රයේ පැහැදිලි කරනවා. හේතුංච සුදිට්ඨෝ හෝති හේතුව දකින්න හේතු සමුප්පන්නාච ධම්මා හේතුෙන් සකස් හටගත් සමුප්පන්න හේතුව හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවයන්නොත් නුවණින් දකිනවා. අතන එතකොට ප්‍රඥාවෙන් දැකීමත් එක තමයි ඊතර වීම පිළිබඳව කතා කිරීමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි, ඒ පිළිබඳව යම් අදහස් තියෙනවා නම් කතා කරන්න.
අවසන් දැන් එතකොට තමයි ඔය හේතු කියන එක අපි දකින්න කොහොමද සවනේ දැන් අපි දැන් හේතු කියන එක හේතු විවිධාකාරයෙන් දකින්න පුළුවන්. දැන් උදාහරණයක් මොකද මේ හේතුව නිසා මේක හටගත්ත කියන එක නුවණට විස්තම් එක මේ මේක කොහොමද සවනේ දැන් දැන් ඕන දෙයක් හේතු නිසා හටගත්ත කියලා කියන්න පුළුවන්. ඒක ඇත්තටම අර විස්තම් එක ප්‍රඥාව කියන පැත්තට ගෙන යන කොහොමද සවනේ. ඒක තාම කන්ෆියුස් වෙනවා කියන එතන පැටලිසහගත ගැතියක් තියෙනවා. ඒක දැන් ඔතන ඕක ආවනම් ඔය මේ සියල්ලම ප්‍රශ්නේ හරි කියන මගේ මට අර මයින්ඩ්ලි මට හිතෙනවා දැන් හැමදාම අපි දැක්කේ එකම රාමුවක්නේ. ඒ නම් පිට ගිය දෙයක් තමයි ඔතන හුනේ. ඒක පොඩ්ඩක්
හරියටම හරි. අපි හිතමු දැන් දැන් අපි හිතමු මගේ ඔබේ අතේ තියෙන කෝපයක්. දැන් ඔය කෝපය අතින් ගිලිහෙනවා. අතින් ගිලිහුණාට පස්සේ කෝපේ කුඩු වෙනවා. එතකොට මේ පියවි ඇහැට ප්‍රകൃතිය ඇහැට පේනවා ඒ කෝපේ කුඩු වෙනවා කියලා. එතකොට කෝපේ කුඩු වෙනවා කියන එක දැක්කේ ඔබ පියවි ඇසෙන් මාංශ චක්ෂුසේ නැත්නම් මස්සසින් දකිනවා. අන්න එතකොට අපිට කියන්න පුළුවන් පියවි ඇහින් පේන දේ අනිත්‍යයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් අතේ තියෙන කෝපේ අපිට උපකල්පනයකට එන්න පුළුවන් බිම වැටුනොත් කුඩු වෙනවා. එතකොට මනස කියන ඇසෙන් දැන් කලින් කිව්වේ මම මස්සස දැන් ඊළඟට මනසින් කල්පනා කරලා කියන්න පුළුවන් මේක බිම වැටුනොත් බිම වැටිලා කුඩු වෙනවා කියලා. එතකොට ඒකත් අපි හිතනවා ලෝකයේ තුල අනිත්‍යයි කියලා. නමුත් ඔය දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස කියන්නේත් ලෝකය, කන කියන්නේත් ලෝකය, නාසය කියන්නේත් ලෝකය, දිව කියන්නේත් ලෝකය, කය කියන්නේත් මන කියන්නේත් ලෝකය. එතකොට මුලින්ම කියපු ඇහත් ලෝකය තුළ ඊළඟට දෙවෙනි අන්තිමටම කියපු මන කියලා කියන්නේත් ලෝකය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා. දැන් අපි කලින් අදහස් කරේ එක එක දේවල් අනිත්‍යයි කියලානේ. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාර ගැන සියලු සකස් වීම කියලා අපි දැනට කියමු. ඒ සියලු සංස්කාර අනිත්‍යයි කියලා දකින්න කිව්ව ප්‍රඥාව තුළින් දකින්නයි කියලා කිව්වේ. ඒතර මේ ප්‍රඥාව ලබා ගන්නේ කොහොමද කියන කාරණය අපිට ලස්සන සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතයේ ආලවක සූත්‍රය කියලා. මම හිතන්නේ ඔබට ඔය අපිට ගොඩක් මේ සමීපතම කෘතියක් වෙන පොතක් තමයි පිරිත් පොත පිරිවාණ පොත් වහන්සේ තුරත් මේ ආලවක කියන සූත්‍රයක් තියෙනවා. ඒ ආලවක කියන සූත්‍රයේදී ආලවක යක්ෂයා ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කතන්සු ලබතේ පඤ්ඤා කියලා. භාග්‍යතුන් වහන්සේ කොහොමද ප්‍රඥාව ලබන්නේ කියලා. එතකොට මෙයාට මේ ගම්ම්‍ය වෙලා තිබුණා, මෙයාට වැටහිලා තිබුණා, තේරිලා තිබුණා මසස මනස ඉක්මවා ගිහලා ප්‍රඥාවේ ඇසක් උපද්දවා ගත යුතුයි කියන එක. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කර දේ තමයි දේශනා කළ කාරණය තමයි සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤා අපමත්ත විචක්කනා කියලා ගාථාවක් තියෙනවා. දැන් මේ උත්තරය පිළිතුර බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ ස්වාමීනි කොහොමද ප්‍රඥාව ලබා ගන්නේ, කතන්සු කෙසේද ලබතේ පඤ්ඤා, කොහොමද ප්‍රඥාව ලබන්නේ කියන අහපු ප්‍රශ්නෙට උත්තරේනේ. අන්න ඒකට හොඳට අහගන්න මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දෙන උත්තරේ තමයි සද්ධානෝ අරහතං. සද්ධානෝ කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් කියන එක. සද්ධානෝ ශ්‍රද්ධාවන්ත අය, ශ්‍රද්ධාව ඇති බවින් යුක්ත ශ්‍රද්ධාවක් තියෙන ඕන. අරහතං ධම්මං නිබ්බාන පත්තිය. එතකොට මේ රහතන් වහන්සේලා කියලා කියවට පස්සේ බුදුපස්සේ බුදුමහරහතන් වහන්සේලා මේ මහා උත්තමයෝ ශ්‍රේෂ්ඨයන් වහන්සේලා සද්ධාන වරහතන් ධම්මං නිබ්බාන පත්තිය. භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී ධර්මයේ දේශනා කරනවා. මෙතෙන්දී බුද්ධජානන් වහන්සේමයි මෙතෙන්දී කුලගැන්නෙන්නේ. අන්න ඒ ධර්මයේ සුසුසා ලබතේ පඤ්ඤා, ශ්‍රවණය කිරීමෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. සුසුසා ලබතේ පඤ්ඤා අප්‍රමත්ව විචක්ෂණ, ඒ වගේම අප්‍රමාදීව විචක්ෂණය කිරීම තුළින් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. ඒතර ඒකෙන් පැහැදිලි වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ඊතර වෙන ධහමක් දේශනා කරද්දී අන්න ඒ ඊතර වෙන ධහම දේශනා කරනකොට ශ්‍රද්ධාව මුදා හැරලා, ඒ කියන්නේ ශ්‍රද්ධාව මුදා හැරෙනවා කියලා කියන්නේ තමන්ගේ පැත්තේ අංශු මාත්‍රික හෝ එකතු කිරීමකින් තොරව අර පූර්ණ අවධානය යොමු කරලා හරියටම බුද්ධ වචනට අවධානය යොමු කරලා ධර්මය අහනට සුසුසා ශ්‍රවණය කරහට පස්සේ ලබතේ පඤ්ඤා. අනේ ප්‍රඥාවෙන් මොකද්ද වෙන්නේ? අන්න එතනදි තමයි ප්‍රඥාව උපදින්නේ. අන්න එතකොට ප්‍රඥාවෙන් තමයි ඔය මේ ධර්මතාවය දැකීම සිද්ධ වෙන. දැන් අපිට එතකොට හිතන දෙයක් තමයි මම පැත්තක ඉඳන් ඇහෙන් මගේ ඉස්සරහා තියෙන දේ දකින්න වගේ, ඊළඟට මගේ ඉස්සරහා තියෙන දේ මනසින් හිතලා දකින්න වගේ අපිට හිතන මේ හේතුප්‍රත්‍ය මම දකින්න වැන්ති කියලා. ඔන්න හේතුප්‍රත්‍ය ටිකක් තියෙනවා. ඒ දිහා මම ප්‍රඥාව උපද්දව ගන්න, උපද්දව ගත්තට පස්සේ අනේ එයා තමයි මේ ප්‍රඥාවයෙන් තමයි අර හේතු ටික දැක ඉන්නේ කියන කතාවක්. නෑ නෑ, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දැක ඉන්න හරියට අන්වීක්ෂයකින් කුඩා අතර දෙයක් ලොකු කරලා බලන වගේ, එහෙම මේ දැක ඉන්නවා වගේ කාරණයක් නෙවෙයි. එහෙම දකිනවා නම් දකින තැන ඊතර වීමේ කෘත්‍යය සිද්ධ වෙන එක. බුදුරජාණන් වහන්සේ කිං මූලක සූත්‍රය පැහැදිලි කරනවා. කිං මූලක සූත්‍රය සහ සමිද්ධි කියන සූත්‍රය පැහැදිලි කරනවා. පඤ්ඤුත්තර සබ්බේද සියලු ධර්මතාවයන්ගෙන් ඊතර වීම සිද්ධ කරන්නේ ප්‍රඥාවෙන්මයි. ඒ කියන්නේ ඊතර වෙනවා, නතර වෙවි ඉන්නේ නැහැ, ඊතර වීමක් තියෙනවා. අපි දැන්දී වැරදි අර්ථයකට යන්න පුළුවන්. මේ මම ප්‍රඥාව උපදව ගන්නවා නම් ඔව් ඇත්ත, අපි කතා කරනකොට එහෙම කියනවා. හැබැයි ප්‍රඥාව ඉපදුනාට පස්සේ අපි හිතනවා මේ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය දිහා බලබලා ඉන්නවා, දැකදකා ඉන්නවා. ඔය හේතුප්‍රත්‍ය දකින්න පුළුවන් කියලා. හේතුප්‍රත්‍ය දකින්නවා කියන තැනම එතන ආපහු කරගෙන ආපහු මම කියන තැනට ඇවිල්ලා, මනස කියන තැනට ඇවිල්ලා දැක්ක තැන නතර වීමක් නැහැ, ඊතර වීමක්මයි කුලගැන්වෙන්නේ. නිසා ප්‍රඥාව උත්පාදනය කිරීමට නම් අන්න මේ සංක්ෂිප්ත ගාථාවේ සිහිපත් කරනවා. අරහන් භාග්‍යවතුන් වහන්සේ ඊතර වෙන ධමයක් දේශනා කරද්දී එයට නිවැරදි ශ්‍රද්ධාව පිහිටවගෙන නිර්වද්‍ය ආකාරයෙන් ශ්‍රද්ධාව ඉස්මතු කරගෙන ඒ එයම ශ්‍රවණය කිරීම තුළින් සුශ්‍රූසාව ඇති වෙනවා. නැත්නම් ඇසීම සිද්ධ වෙනවා. අනේ ඇසීම තුළින් සුසුසා ලබතේ පඤ්ඤා. අනේ ඒ තුළින් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. එතකොට අපමත්ත විචක්ෂණ. ඇසීම තුළින් අප්‍රමාදීව විචක්ෂණය වෙනවා. අනේ විචක්ෂණය වීමත් එක්ක ප්‍රඥාව උපදව ගැනීමට පුළුවන්කම ලැබෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ වගේම සුනන්ද මෙතුමාගෙනුත් අවසරයි. සියලු දෙනාගෙම තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නය තියෙන්නේ, අර මේ දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන සෝතාපන්න ශ්‍රාවකයාට
මට පොඩ්ඩක් මේ සමාවෙල ඇහෙන්නේ කියලා කියන්නේ මේ මම ඉන්න කුටියට මම ඉන්න හරියේ ටිකක් වහිනවා, වර්ෂාව නිසා ටිකක් ඇහෙනවා අඩුයි. නිසා පොඩ්ඩක් හයියෙන් කතා කරොත් හැමෝම කරුණාවන්ත වෙලා බොහොම ලේසි. හොඳයි
හොඳයි ස්වාමීන් වහන්ස. එතකොට ස්වාමීන් වහන්ස දැන් පංච උපාදානස්කන්ධය කෙරෙහි උදේවය සමුදය අත්තංගමේ දකිමින් වාසය කරන්න කියලානේ දැන් මාර්ග භාන්තයේදී. එතකොට ස්වාමීන් වහන්ස දැන් ඒකම බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙනවානේ උදේවය උදයංගම අත්තංගම ඊළඟට ආස්වාද ආදීනෝ නිස්සරණ කියලා. එතකොට ඒ පහම, ඒ කියන්නේ ආස්වාද ආදීන නිස්සරණත් එතනදිම ඒ අවස්ථාවේදිම දකින්නවද කොහොමද කියලා මට ඒක එච්චර පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. මම දැනට හිතන් ඉන්න අදහස නම් තේරුම් අරන් ඉන්න විදිහට දැන් පිටි මේ සෝතාපන්න ශ්‍රාවක කියන්නේ පිටි අනන්‍ය තත්ත්වය දකින්නේ. එතකොට පිටි කියන්නේ පැවැත්ම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පැවැත්ම තියෙනකොට තමයි ආස්වාදයක් තියෙන්නේ. එතකොට ආස්වාදේ වෙනස් වීම අනන්‍ය තත්ත්වය නිසා ආදීනවයි. එතකොට ඒකෙන් මිදීම නිස්සරණය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පිටිය දකින්නේ නැහැ නේද අර වෙලාවේ මාර්ග භාවිතයේදී කියලා මං හිතන් ඉන්නේ. ඒක සාමාන්‍ය සොය පහම කොහොමද දකින්නේ කියන එක ටිකක් පැහැදිලි කරලා දෙන්න සාමාන්‍ය සංකම්පාවේ තිරුවන් සරණයි.
හොඳයි තිරුවන් සරණයි. එතනම මේ ඔතන පරයය දෙකක් තියෙන්නේ. පරයය දෙකක් කියලා කියන්නේ අපි හිතමු මේ සෝතාපන්න කෙනෙක් කියලා. ඒක ලෝක පරයය. අපේ පුතජන කෙනා ඉන්නෙත් ලෝකයේ පුත ඒ වගේම සේක කෙනත් අපි හිතමු සෝතාපන්න කෙනෙක් කියලා සේක කෙනෙක් කියලා කියමු. එතකොට ඒ දෙන්නම ඉන්නේ ලෝකයේ තුල. එතකොට දැන් අපි කතා කරන්නේ ලෝක ව්‍යවහාරයත් එක්ක, ලෝක ව්‍යවහාරයත් එක්ක ගත්තට පස්සේ ලෝකයේ තුල පුතජන මන්ත්‍රෙම ඉන්න කෙනෙක් නම් අපි කියනවා එයා ඇත සහ නැත කියන දෘෂ්ටි දෙකේ අන්ත දෙකේ, ඒ දෘෂ්ටි දෙකේනේ ඉන්නේ. එයාගේ ලෝකයේ එක්ක ඇත, එහෙම නැත්නම් නැත. ඔතනින් හැබැයි සේක කෙනා මොකද, එයා දිට්ඨිංච අනුපගම්ම සීනවා දස්සනේන සම්පන්නෝ. ඒ කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීනවා අර දෘෂ්ටිවලට ගිහිලා නැහැ. දස්සනේන සම්පන්නෝ දර්ශනයකින් යුක්තයි, දැක්මකින් යුක්තයි. එයාට ලෝකේ ජීවත් වුණාට අර ඇත නැත කියන දැක්ම දෙක නැහැ. නමුත් ලෝකයේ තුල ප්‍රඥාවක් තියෙනවා. එතකොට සේක කෙනෙක් ලෝකේ ජීවත් වෙනවනේ. ලෝක පරියායෙන් කතා කරනකොට අන්න එයාට අපි කතා කරන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. දැන් උපාදෝ පඤ්ඤායති, උපාදෝ කියන්නේ ඉපදීම, පඤ්ඤායති කියන්නේ පැනවෙනවා. අන්න පැනවෙනවා කියන කියන්නේ ඇත හෝ ඇත කියනවාවත් නැත කියනවාවත් නේ පඤ්ඤායති පැනවෙනවා. උපාදෝ පඤ්ඤායති. දෙවෙනි කාරණය තමයි වයෝ පඤ්ඤායති, වැයවීමක් පැනවෙනවා. අන්න ඇත කියන්නෙත් නැහැ, නැත කියන්නෙත් නැහැ. ඊළඟට පැහැදිලි කරනවා තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. අන්න එතෙන්දි භාවිත කරලා තිනවා තිතස්ස. තිතස්ස කියලා කියන්නේ පැවැත්මගේ කියන අර්ථය. දැන් පාලි භාෂාවෙන් තිතස්ස පැවැත්මගේ නැත්නම් පැවැත්මේ කියන අදහස කතා කරන්න පුළුවන්. පැවැත්මගේ නැත්නම් පැවැත්මේ අඤ්ඤතත්තම්. අඤ්ඤතත්තම් කියන්නේ අන්‍යත්වයකට, අන්‍යත්වය අන්‍යතත්තං පඤ්ඤායිත පැවැත්මේ අන්‍යතාවයක් පැනවෙනවා. අන්න එතකොට මේ පැවැත්මේ, එතකොට පැවැත්ම කියලා නෙමෙයි කියන්නේ. දැන් බලන එක හරිය ලස්සනට යොදලා තියෙනවා පැවැත්මේ අන්‍යතාවය. පැවැත්මේ අන්‍යතාවය කියලා තියෙනවා මිසක පැවැත්ම අන්‍යතාවයක. දැන් පැවැත්ම කියලා කිව්වොත් අන්න පැවැත්ම, එහෙම නැත්නම් පැවැත්මක් කියන තැනට આવතින් ඔන්න තියෙන පැවැත්මක් එනවා. එතකොට එහෙනම් තියෙන පැවැත්මක් කියන කේවට පස්සේ සේකයාට අර ආයි ලෝකයේ තුල ඇත නැත කියලා ඒ තැනත් එක කතා කරන. අතන කියන්නේ පැවැත්මේ අන්‍යතාවයේ පැන එකක් මොකද, පැනවීමක් තියෙනවා. අන්න එතකොට එතන ලෝක පරයයන් පරයය දෙකක් තමයි මේක. ලෝක පරයයන් අපි කතා කරනවා ඉන්න සේකයේගේ පැවැත්ම කතා කරනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. ඊළඟට අපි උදයත්තගාමිනී ප්‍රඥාව ගැන කතා කරනකොට අන්න එතෙන්දී කතා කරන්නේ උදය සහ වය කියන තැනත් එක්ක. අන්න එතෙන්දී අර පැවැත්මේ අන්‍යතාවයක් ගැන කතා කරන්නේ නැහැ. ඒක ඇත්තටම ප්‍රඥාවේ භාවිතයක් එක. එතකොට අර ලෝකයේ තුල ඉන්නවසේකේ ගැන කතා කරනව නෙවෙයි. අන්න එතන ඉඳලා කතා කරන්නේ ප්‍රඥාවක භාවිතයක්. අන්නේ ප්‍රඥාවක භාවිතයක් එක්ක අන්න දෙකයි කියන්නේ. එතකොට එතකොට තමයි සමුදය සහ වය පිළිබඳව කතා කරන්නේ. එතන පැහැදිලි ධම්මට.
එතකොට ස්වාමීන් වහන්සේ අර මේ ආදීනව ආසාද ආදීනව නිස්සරණ කියන ඒකින්නේ කොහොමද, මොන අවස්ථාව දැන් එක කාලයකට අහු වෙන්නත් බෑනේ. දැන් පහම එකටනේ කිව්වේ නේ සමිතර මාර්ග භාවිතයේදී නෙවෙයි දෙක දකින්නේ.
මෙහෙමයි, එතෙන්දී අපි හිතමු මේ දැන් අපි සත්තරාණ සූත්‍රය ගනිමුකෝ. ඒ සත්තරාණ සූත්‍රය මං හිතන්නේ සංයුත්නිකයි තුනේ වෙන්නට ඕන. සත්තරාණ කුසලෝ වික්කේ වික්කු තිවි දූප පරික්කේ ඉමස්මින් ධම්ම වෙන්නේ කෙවලි උසිතවා උත්තම පුරිසෝති කියලා කියනවා. ඒ කියන්නේ දැන් ස්ථාන හතක කුසලතාවයේ තියෙනවා නම්, සත්පොලක කුසලතාවයේ තියෙනවා නම් ඒ භික්ෂුව තිවි දූප පරික්කේ, තිවිද කියන්නේ තුනක් උපපරීක්ෂණය කරනවා. ඉමස්මින් ධම්ම විනේ, මෙන්න මේ ධර්ම විනේදී කේවලිත්තේ කියන්නේ නිවන කියන තැන උසිතවා උත්තම පුරුෂෝති උත්තම පුරුෂයෙක් වෙනවා කියලා කියනවා. කතංච විකේ විකු සත්තරාණ කුසලෝ හෝති. කොහොමද මහණෙනි සත්‍යනක කුසලනේ ඇති කරගන්නේ? අනේ එතෙන්ද පැහැදිලි කරනවා මොකද ඉද බික්කවේ බික්කු කියලා කියන්නේ මාර්ග භාවිතයේ තුල බිකු රූපං පජානාති. රූපය පජානාති, නුවණින් දකිනවා කියන එකනේ. ඊට පස්සේ රූප සමුදයම් පජානාති, රූප සමුදය නුවණින් දකිනවා. රූප නිරෝධං පජානාති. රූප නිරෝධය නුවණින් දකිනවා. නිරෝධගාමී රූප නිරෝධගාමිනී ප්‍රතිපදං පජානාති. රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව පජානාති නුවණින් දකිනවා. මොන රූපස්ස ආස්වාදං පජානාති. රූපයේ රූපයාගේ නැත්නම් රූපයේ ආස්වාදේ පජානාති නුවණින් දකිනවා. රූපස්ස ආදීනවම් පජානාති. රූපයේ ආදීනවේ පජානාති නුවණින් දකින. රූපස්ස නිස්සරණම් පජානාති. රූපයේ නිස්සරණය නුවණින් දකිනවා. ඇත්තට දැන් මෙතනදී දැන් නිදර්ශනයක් හැටියට කිව්වොත් දැන් මෙතනදී අර සවිස්තර කරලා සත්ඵලක් පිළිබඳව සිහිපත් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රූපේ පිරිසිඳ දැක්කට පස්සේ ආයි එතනදී විය යුතු කෘත්‍ය සියල්ලම වෙනවා. ආපහු වෙනම මාර්ග භාවිතාවකදී රූප සමුදය, රූප නිරෝධය, ඊට පස්සේ නිරෝධ මාර්ගය, දැන් මෙතන ආර්ය සත්‍ය හතරත් එක්කම ආසාද ආදීනවා නිස්සරණ කියන තුනත් එකතු කරලා හතක් ගැන කතා කරනවා. රූප එකයි, රූප සමුදය දෙකයි, රූප නිරෝධ තුනයි, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවයි හතරයි, ආස්වාද ආදීනව නිස්සරණ. මම ඔය ආස්වාද ආදීනව හතර ගැන ආස්වාද ආදීනව නිස්සරණ කියන කලින් පළවෙනි හතර ගැන කියලා ඉන්නම්කෝ. පළවෙනි එක තමයි රූපංච පජානාති, රූප සමුදයංච පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනී ප්‍රතිපදං පජානාති කියන තැන ගත්තට පස්සේ මම ගවම්පති කියන සූත්‍රයට යන්නම් මං. දැන් මෙතනත් ආර්ය සත්‍ය නුවණනේ කතා කරන්නේ. ගවම්පති සූත්‍රයේදී පැහැදිලි කරනවා. ගවම්පති සූත්‍රයේදී පැහැදිලි කරනවා රූපයේ පිරිසිඳ දකිනවනම් එතන රූප සමුදය ප්‍රහාණය කරලා. ඒ වගේම රූපේ රූප මේ එතෙන්දී නිරෝධය සාක්ෂාත් කරලා මඟ වැඩිලා. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි සමුදය නිරෝධ රූප ඊට පස්සේ සමුදය ප්‍රහාණය කරනවා නම් අන්න පළවෙනි එකත් වෙලා දුක පිරිසිඳ දැකලා ඒ වගේම නිරෝධය සාක්ෂාත් වෙලා මඟ වැඩිලා. අපි හිතමු තුන්වෙනි එක අරගෙන නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා කතා කරන්නේ කතා කරනකොට දුක පිරිසිඳ දැකීමත් සිද්ධ වෙනවා. ඒ වගේම සමුදය ප්‍රහාණය වීමත් වෙනවා. ඒ වගේම මාර්ගයේ භාවිතත්
වෙනවා. එකට නේද
සමහරවිට. ඔව්. ගවම්පති සූත්‍රයේක පැහැදිලිවම කතා කරනවා. ඉතින් ඊට පස්සේ තමයි මෙතනදී ආස්වාද ආදීනව නිස්සරණ පිළිබඳව සඳහන් වෙන්නේ. අන්න එහෙම බැලුවොත් මේ කාරණා තුන පිළිබඳව සඳහන් වෙන්නේ. ඒ නිසාක එතෙන්දී අම්ම වෙන වෙනම දකින්න ඕනේ කියලා එහෙම අවශ්‍ය නැහැ. රූපේ පිරිසිඳ දැක්කොතින් ඒ ප්‍රමාණවත්. ඉතින් අර ඔව්. එතකොට මේ සත්තරාණ කුසලයේ කියන දේ සිද්ධ වෙනවා එතන. දැන් ඔය මේකදී රූපඤ්ඤෝ හෝති කියලානේ කියන්නේ ඔය ගෝපාලගේ සූත්‍රේ. රූපඤ්ඤෝ වුණාට පස්සේ ඇති මහා රාහුලවද සූත්‍රෙත් පෙන්නනවා මේ රාහුලය රූපේ පිරිසිඳ දකින්න කියලා කිව්වට පස්සේ සාමීනි මේ තවත් තියෙනවද ආවේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් වෙනත් හතාවත් හතරක් තියෙනවා කියලා දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ රාහුල භද්‍රයන් වහන්සේ ආපු නිසා ඉතිරි හතරත් පැහැදිලි කරා තියෙනවා කියලා පැහැදිලි කරා. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ රූපේ පිරිසිඳ දකින්න කියලා කියපු තැනින් එතනින් නතර වෙන්න පුළුවන්. එතනින් ප්‍රාමාණික ප්‍රමාණවත් එතනින් තිරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතාම පැහැදිලි නම් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. බොහොම පිං
තිරුවන් සරණයි.
නිශාන්ත මහත්තයාට ප්‍රශ්නේ දිරවත්තරන්
තිරුවන් සරණයි. අපි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. සුනන්ද මහත්මයා ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මේ ප්‍රපංච පිළිබඳව මේ ප්‍රපංච කියන කාර මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරපු විදිහට විතර්කයකින් හේතුන ගොරෝසු අදහසක් තමයි නිවන ප්‍රමාද කරන ගොරෝසු අදහසක් විදිහට තමයි දැනගෙන හිටියේ. නමුත් අපේ ලක්ෂණාංශයේගේ විස්තරයක් අනුව මේ ලැබීමේ ක්‍රියාව කියලා මේ ප්‍රපංචයකට මේ විස්තරයක් කියලා කියවා මේක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද මේක මේ ඇයි මේ ප්‍රපංචය කියන එක මේ ලෝකේ පැත්තට තමයි මේක මේ සාමාන්‍ය ලෝකේ පැත්තෙන් කතා කළ විදිහක් මේ ලෝකෝත්තර විදිහට ලැබීමේ ක්‍රියාව විදිහට කතා කරලා තියෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඇත්තරම මේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණේ ලෝකයේ තුල සුචරිතවාදීත්වය කියලා දෙන්න නෙමෙයි. එතකොට වරදවා ගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ නමකගේ බුද්ධ කෘත්‍ය ලෝකයේ තුල ජීවත් වෙන අයට සුචරිතය කියලා දීම නෙමෙයි. ඒකෙන් ගම්ම වෙන්නේ නැහැ, ඒකෙන් පැහැදිලි වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල සාදු අසාදු ධර්මයන් අයහපත දුරවීම පිණිසත් යහපත ඉස්මතු කිරීමටත් බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකදීම අවවාද අනුශාසනා කරා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේම සත්‍යය සසරෙන් එතර කරන්න එකතු කිරීම, දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීම තුළින් සිද්ධ වෙන මූලිකම කටයුතු තමයි සත්‍යය සසරෙන් එතර කරවීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති නිරුජ්ජමා දුක්ඛංව නිරුජ්ජමානං නිරුජ්ජති කියලා. දුකක් උපදිනවා නම් උපදින්නේම දුක, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වන්නේම දුකක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් ඇත්තටම පැහැදිලි කරන්නේ මේ කියන්නේ නිවි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ ඒකාන්තේම නිබ්බිදා විරාගයේ නිරෝධයේ පිණිස ධමයක් දේශනා කරන්නනේ. ඉතින් ඒ නිවීම පිළිබඳව සත්‍යයට කියන්න කොහොමද කියන්නේ? දැන් නිවන නිර්වචනය කරන්න පුළුවන්ද අපිට? බෑනේ. නිවන ගැන නිවන මෙන්න මේ වගේ දෙයක් කියලා කතා කරන්න බෑනේ. නමුත් බුදුරජාණන් වහන්සේ නිවන නැත්තම් නිවනට අපි කියන සමාන නමක් අසංකතය කියලා. අසංකතය පැනවීමක් කරනවා. ලෝක සත්‍යයට මේකෙන් අසංකතයක් පනවගෙන බුදුරජාණන් වහන්සේ සංකතයක් තමයි දේශනා කරන්නේ නිතරම. සංකතයක්. ඒතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ අසංකතයේ පනවගෙන සංකතයක් පිළිබඳව තමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරන කෝණය තමයි සංකත කෝණය. ඉතින් සංකත කෝණය පිළිබඳව පැහැදිලි කරද්දී සංකතයේ සකස් වීම සොයාගෙන යද්දී අන්න මේ ප්‍රඥාවේ අවදි වීමත් එක්ක පුළුවන්කම ලැබෙනවා ඊතර වීමේ කෘත්‍ය, ඊතර වීම කුළු ගැන්වෙනවා. අන්න ඒ නිසා ප්‍රපංච කියන තැනත් එක මම හිතන්නේ සාවිනාස මතක් කරේ ලැබීමේ ක්‍රියාකාරීත්වය කියලා. ලැබීම් ක්‍රියාකාරීත්වය කියලා. දැන් ඒ ක්‍රියාකාරීත්වය කියලා ගත්තට පස්සේ දැන් අපි ක්‍රියාකාරීත්වයක් ගනිමු. අපි හිතමු මේ අපි මේ කතා කරන මම දැන් ෆෝන් එකකින් කතා කරන්නේ. දැන් මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් ක්‍රියාකාරීත්වය කියන්නේ මේකේ තියෙන ස්ක්‍රීන් එකද, එහෙම නැත්නම් මේකේ බැටරි එකද, එහෙම නැත්නම් මේකේ තියෙන ප්ලාස්ටික් වීදුරු හරි වෙනත් මොකක් හරිද, ඒකට අපි ක්‍රියාකාරීත්වය කියන්නේ නැහැනේ. හැබැයි ක්‍රියාකාරීත්වය කියලා කිව්ව ක්‍රියාකාරීත්වය කියලා කතා කරන බැරි කමකුත් නැහැ. ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. තියෙනවා කියලා මෙන්න මේකයි කියලා මෙහෙම පෙන්වන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ඉතින් අර ඒ වගේ ලැබීම් ක්‍රියාකාරීත්වය කියලා එතෙන්දී පැහැදිලි කරේ. ඇත්තරම එතෙන්දී අර අර්ථය කුළු ගන්නවන්නමයි. නැතම් අපට මේ ප්‍රපංච කියන තැනින් බුදුරජාණන් වහන්සේ අපි දන්න ප්‍රපංච නම් කතා කරන්නේ ඉන්න ලෝකයේ ඉන්න අපිට මේ ලෝකයක් තියෙනවා. ලෝකයේ මම ඉන්නවා, ඉන්න මට ප්‍රපංච තියෙනවා, ලෝකයේ තුල ඉන්න මගේ ප්‍රපංච නැති වෙනවා, ප්‍රපංච නැති වෙනකොට මම නැති වෙනවා. අන්න එතකොට එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ඉන්නා වූ සත්වයාගේ විනාශයක් පැනවීමක් වෙනවා. එතකොට ඉන්නා වූ සත්‍යයක් කියලා කියන්නේ භෞතිකවාදය නැත්නම් සාස්ත්‍රය ඉන්නා වූ සත්‍ය නැති වෙනවා කියලා කියන්නේ උච්ඡේදයක් කරා ගමන් කරනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉන්නා වූ ලෝකයක් තුළ ඉන්නා වූ සත්‍යයේ නැතිවීම කියන දේ නෙවෙයි දේශනා කරේ. සත්‍යය ඉන්නවා හෝ නැහැ හෝ එහෙම ඉන්නෙත් නැහැ නැත්තෙත් නැහැ හෝ ඉබේ හටගත්තා කියන දේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අන්න මේ ධර්මතාවයක් දුන්නා. ඒ ධර්මතාවය අපි දන්න මානයට වඩා වෙනස් කාරණයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දුන්නේ, ඒ කියන්නේ සත්‍යයට අපිට කිට්ටු වෙන වචන ටිකකින් නේ අපිට ධර්මයේ කියලා දුන්නේ. අපේ අපිට වැරදුනේ මේ වචන ටික ධර්මයේ කියලානේ. ඇයි බුදුරජාණන් වහන්සේ වචන අනුසාරීත්වයෙන් වචන ප්‍රයෝගී කරගෙන දහමක්, ඊතර වෙන දහමක් දේශනා කරා. හැබැයි ඊතර වෙන දහම කියන්නේ වචන නෙමෙයි. ඉතින් ලෝක ජීවත් වෙන සත්‍යයන්ට තේරෙන විදිහට කියන්නත් එපා. හැබැයි ඒ තේරෙන විදිහට පැහැදිලි කරේ ආපහු ලෝකයේ තුල රැඳෙන විදිහට, läග ගන්න විදිහට, රිංග ගන්න විදිහටත් නෙමෙයි, ඊතර වෙන විදිහට. ඒ නිසා ප්‍රපංච කියන තැනත් එක කතා කරේ ලොකු සාමිවහන්සේ මතක් කරේ නිරුක්තියක් දුන්නේ අපට. අන්න ඊතර වීමට උපකාරී වන විදිහටයි එතෙන්දි ප්‍රපංච කියන වචනේ ලැබීම් ක්‍රියාකාරීත්වය කියන නැත්නම් සාමිවහන්සේ ලැබීමේ සිදුවීම කියන වචනයත් විටක භාවිත කළා. ඒ ලැබීමේ සිදුවීම කියන වචනය, ඊට පස්සේ ලැබීමේ ක්‍රියාකාරීත්වය කියන වචනය කියන එතනත් එක්ක පැහැදිලි කිරීමක් කරා. එතනදි එතකොට දැන් අපි රැඳෙන්නේ කොයිබටද? අපි මේ දැන් මම ෆෝන් එකේ උපමාවක් ගත්තා. දැන් ෆෝන් දැන් මේකේ ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය කියලා දෙයක් නැහැ නෙවෙයි. හැබැයි තියෙනවා කියලා මෙන්න මේන්න ක්‍රියාකාරීත්වය කියලා පෙන්වන්න පුළුවන්ද? එහෙම පෙන්වන්නත් බැ. පෙන්වන්න ගියපු ගමන්ම දෙයක් අවස්ථා සම්බන්ධයක් පිළිබඳව කියන්න සිද්ධ වෙනවානේ. නමුත් නෑ නෙවෙයිනේ. අන්න ඒ වගේ ප්‍රපංච කියලා කියන්නේ ලෝකයේ තුල වචනයක්. හැබැයි ලෝකයේ තුල වචනයක් වුණාට ඒක දුන්නේ අපිට හිතන්න යොමු කරන්න. හිතන්න යොමු කරන්නයි. අන්නේ හිතන්න යොමු වන විදියටයි මේ වචනය සාමිවහන්සේ අපිට ඉස්මතු කරලා සොකිය නිරුක්තියත් එක්ක පැහැදිලි කරලා දුන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සයන්ස බොහොම පැහැදිලි.
ලාල් මහත්තයා.
සමාවෙන ස්වාමීන් වහන්ස, මේ ඔබ වහන්සේ අර පළවෙනි මහත්මයා කතා කරනකොට පෙන්ලා දුන්නා මේ අවිද්‍යා පත්‍ය සංකාර කියලා. එතනදී ඔබ වහන්සේ මේ දැන් අපි අඹගෙඩිය කියන එක අපි ඒක දැකීමක් විතරයි, ඒක ගෝචර වුණාම ඒක අවිද්‍යාවෙන් තමයි ගෝචර වෙන්නේ. ඒ අදහසින්ද ඔබ වහන්සේ ඒක තේරුම් කළේ? දැන් අර කියන දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ.
අඹගෙඩිය. ඔව්, එතෙන්දි පැහැදිලි කරේ අර එතුමා එහෙම මේ ප්‍රශ්නයක් මේ මසස මනස ඉක්මවා ගිහිල්ලා ප්‍රඥාව කියන දැන් රූපය කාමයෙන් රූපයට එනවා. එතකොට ද්‍රව්‍යාත්මක වශයෙන් රූපය තවදුරටත් ඉසියුම් කරලා ගිහිල්ලා අරූපය කරා යනවා මානසික තත්ත්වයට ගිහිල්ලා. එතනින් එහාට කොහොමද දකින්නේ කියන තැනත් එක්ක එතුමා ඇහුවේ ප්‍රඥාව මේක මේ අපිට තේරෙන මට්ටමින් දෙයකින් නෙවෙයි මේක දකින්න තියෙන්නේ, හේතුඵලයක් දකින්න තියෙන නුවණකින් දකින්න ඕන නේද කියන තැනකින් තමයි ඇහුවේ. ඒ අර නුවණ උත්පාදනය කරගන්න නම් උත්පාදනය කරගන්න අවශ්‍ය වෙන ක්‍රමවේදය මොකද්ද කියලයි ඇවිල්ලා එතෙන්දී උත්තරයක් දීමක් වශයෙන් තමයි අතරම මතක් කරේ. ඉතින් අඹ බීජයක් කියලා කියන අපි ගෙඩි අඹ ගෙඩිය කියන තැනටත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා අඹ බීජයක් ගත්තට පස්සේ මේ ලාල් මහත්මයා අඹ බීජේ පැල්ලවීමේ සිදුවීමක් තියෙනව නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඒක ඔබ වහන්සේගෙන් අහන්නේ අර අඹ බීජේ පැලවීම අන්න ඒ වගේ මේ විදියටද මේකත් ඔබ වහන්සේ මෙයා කරේ? දැන් අර ඒකේ හේතුව එතකොට අවිද්‍යාවද ස්වාමීන් වහන්සේ?
හේතුව කියලා කියන්නේ මහත්මයා එතෙන්දී ලෝකයේ ඕන දෙයක් පවතිනවා නම් අවිද්‍යාවත් එක තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි ප්‍රත්‍ය ස්වභාවයේ දකින තැන ඈතර වීම තමයි ඉස්මතු වෙන්නේ.
එහෙමයි
යම් කිසි පැවැත්මක් වේද ඒ පැවැත්ම අවිද්‍යාවෙන්මයි පවතින්නේ.
එහෙම නොවෙනවා නම් මේ නිවැරදි තත්වය දැකීමක් පමණයි. එහෙම ස්වාමීන් වහන්සේ.
ඔව් මෙහෙමයි මහත්මිය, දැන් අපිට අයිති නෑ ඇත්තට. ඔව් ඇත්තටම අපි හිතනවා දැන් අපේ මට්ටම ගනිමු මේ දැන් ඇත්තටම මහත්මිය, දැන් අපි හිතන් ඉන්නවා මේ හැම දෙයක්ම අවිද්‍යාව මතයි තියෙන්නේ කියලා. නමුත් මහත්මිය අඩුම තරමේ අපිට අවිද්‍යාව තියෙනවා කියලාවත් කතා කරනවත් අයිතියක් නෑ. අපි මේ අපිට ඇහිලා 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 ලාල් මහත්මයා මේ අවිද්‍යාව නිසා තමයි මේක තියෙන්නේ, මේක තියෙන්නේ මේ අවිද්‍යාව නිසා, මේක අවිද්‍යාවෙන් පවතින්නේ මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා කිව්වට, ඇත්තරම අවිද්‍යාව කියලා දකිනවනම් අවිද්‍යාවයි දකින තැන අවිද්‍යාවේ අවිද්‍යාව හටගන්නේ අවිද්‍යාව ගැන නුවණක්, අවිද්‍යාව තියෙනවා කියන්න නම් මගව නුවණක් තියෙන්න ඕනේ, වැරද්දක් තියෙන වග හෝ දකින්න. එහෙනම් ඒ දකින තැන බුදුරජාන් වහන්සේ අර කලින් අරම්ම කෙනෙක් අහපු වගේ අවිද්‍යාව හටගන්න හේතුවත් මම දැකලා අවිද්‍යාව නිරෝධ වෙන නිරුද්ධ වීමත් ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම ඊතර වීමත් ගැන කතා කරනවා. ඇත්තටම අපිට අවිද්‍යාව තියෙනවා කියලා හෝ කියන සාධාරණ අයිතියක් නැහැ. අපි අර අවිද්‍යාවෙන් නේද කියලා කියන්නේ. ඇයි අර අපිට හොඳට ඇහිලා හුරුයි. ඇහිලා තියෙනවා නැත්නම් අපි අවිද්‍යාවෙන් යුක්තයි කියලා කියනවත් මෙහිම බෑ. අපිට අර ඇහිච්ච නිසා තමයි කියන්නේ. අවිද්‍යාව තියෙනවා දන්නවනම් මං අනිවාර්යයෙන්ම දුරු කරනවානේ. අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැක්කනම් අපි දැන් අපිට අපේ ඇඳුමක මඩ තැවරිලා තියෙනවනම් මං මඩ විදියට තියාගන්නේ නැහැනේ. ඒකට සෝදගන්න අවශ්‍ය ක්‍රියාව, අවශ්‍ය ඉදිරි කටයුතු ටික කරනවානේ. අන්න ඒ වගේ තමයි එතන මහත්මයා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ රාහුල පාද ඒ සූත්‍රය සම්බන්ධයෙන් සඳහන් කළා. දැන් ඒ රාහුල ස්වාමීන් වහන්සේට බුදු පියාණන් වහන්සේ කියනවනේ මේ දැන් අර ඇහැ අනිත්‍යද අනිත්‍යද කියලා අහනවා. එතකොට අනිත්‍යයි කියනවා, යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළන සුළු නම් ඒක මේ මගේම කියලා ගන්න, මම මගේ කියලා ගන්න සුදුසු නෑ කියලා ඊගාවට අර රූපේ සම්බන්ධවත් කියනවා. එතකොට විඥානයේ සම්බන්ධවත් කියනවා. ඊට පස්සේ ස්පර්ශයේ සම්බන්ධවත් ඒ විදිහටම කියලා අර එහෙම සඳහන් කරනවා. එතකොට මේ දැන් ඔය දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි මොකක් හරි විස්තර කරනවා නම් එතකොට අපිට විස්තර කරන්න එතන පෙනීමක් විතරයි, දැන් අපි යන්නේ ඇසීමක් විතරයි, පෙනීමක් විතරයි, දැනීමක් විතරයි කියලා කිව්වට ඒක විස්තර කරන්න ක්‍රමයක් කොහොමද විස්තර කරන්න? ඒත් ඉතින් එතකොට විස්තර කරාම අපි එතකොට ලෝකය ආයතන පිටවල ලෝකය එතකොට එහෙම වෙනවා නේද ස්වාමීන් වහන්සේ?
ඔව් එහෙම අපිට යම්කිසි විස්තරයක් කරන්න පුළුවන් නම් අපිට විග්‍රහයක් කරනවා නම් අපිට නිර්වචනයක් කරනවා නම් එතන ආපහු ලෝකයක් දැන් ලෝකයක් එක්කම තමයි එතනම කතා කරන්න වෙන්නේ. දැන් ඔව් ඒත් එක්කම තමයි පැහැදිලි කරන්න. දැන් එතනදී අර මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යං කිංචි රාහුල රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා උලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දෝදේ සන්තිකේවා සබ්බන්තං රූපං නේතං මම නේසෝහමස්මි නමේසෝ අත්තාති ඒව මෙත යථාභූතං සම්මා පඤ්ඤාය දට්ඨබ්බන්ති කියලා නේ මහත්මයා කියන්නේ. එතනදී ඕ බලන්න එතන වාක්‍ය කියලා තියෙන්නෙම මේ ඔය රූපය මම මගේ ආත්මය වශයෙන් ගන්න එක සුදුසු නෑ කියන එක කියලා තියෙනේ. එතන සූත්‍රයේ එහෙම යථා භූතං tattū paridhi sammā paññāya manā ප්‍රඥාවෙන් දැට්ටබ්බන්ති කියන තැනත් එකයි කතා කරන්නේ. එහෙනම් මෙතන මේ කතා කරන්නේම කියන්නේ මම මෙදිහත් වෙන ඒ විදිහටම පැහැදිලි කරන සංඥාව, ඊට පස්සේ වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාන ওই විදිහටම කරුණු පහම කතා කරනවා. ඒකට ප්‍රඥාවෙන් දැකීමත් එක තමයි හතරම මෙතෙන්දී කතා කරලා තියෙන්නේ. එහෙනම් මගේ මෙදිහත්වයෙන් මේ පැත්තේ මානසික සංකල්පෙන් දැකීමක් එක්ක කතා කරන්නේ නෑ නේද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ පිළිතුර බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. මට මේ තව මේකට අදාළ නැති එකක් ස්වාමීන් වහන්සේ මේ දැනගන්න දැන් අපි කියනවානේ මේ ආරෝග්‍ය පරමාලාභ විශ්වාස එහෙම විශ්වාසම් පරමඥාති ඒවා කියලා මේ ආරෝග්‍ය පරමාලාභ කියන්නේ මේ නිරෝගී භාවයද නැත්නම් මේකට ගැඹුරු අර්ථයක් මොකක් හරි තියෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන්
සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඔක මහත්මයා මේ සංයුත්ත නිකායේ 3 තියෙනවා මේ නකුල පිතු කියලා සූත්‍රයක්. ඒකෙදි මේ පැහැදිලි කරනවා මේ නකුලට කියනවා මේ නකුල පිතුතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය හරියට විතර සිවිකින් වෙහිච්ච එකක් වගේ ඕන වෙලාවක විනාශ වෙන්න පුළුවන්. මේ කය ගැන මොහොතක් හරි මේ පවත්වන්න පුළුවන් කියලා හිතනනම් ඒකට මේ බාලකමක් මෝඩකමක් කියන වෑරෙන්න අඥානකමක් කියන වෑරෙන්න වෙන එකක් නෑ කියලා. එහෙනම් මේ කයේ ආරෝග්‍යතාවය ගැන බුදුරජාණන් වහන්සේ තොරතුරු ඉදිරිපත් කරේ නෑ. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරා කයත් ලෙඩ වෙලා හිත ලෙඩ වෙන්නේ කොහොමද? ඔන්න එක. දෙක, කයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙන එක. එක. දෙක, කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවන විදිහ. හැබැයි දැන් බලන්න මේ හිතයි කයයි දෙක කතා කරලා පස්සේ පළවෙනි වාක්‍යය ඇතුළෙත් කයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙන හැටි. ඒතර ඒකේ කියවලා තියෙනවා කය ලෙඩ වෙන හැටි. දෙවෙනි එක කියනවා කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවන හැටි. අන්න පොඩි අවස්ථාවක් අර දීලා නැහැ මේ කයේ ස්වභාවයමයි. එහෙනම් එතන ආරෝග්‍යතාවයක් ගැන කියන්න පුළුවන් කමක් නැහැ. අර එතකොට එතන සිතල ලෙඩ නොවන්නේ කොහොමද කියන වැඩපිළිවෙල අන්න වෙනම සුතවාරිය සාවකෝ කියලා එතනින් පංච මේ උපාදාන ස්කන්ධය එතනදී පෙන්වලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා ආරෝග්‍ය පරමාලාභ කියන තැන මේ මාගන්ධියකින් බුදුරජාණන් වහන්සේ යන මොකද්ද මේ ආරෝග්‍යතාව කියන එයා ඊට පස්සේ දැන් එයා අර ජංගා විහරණේ කියන්නේ අපි උදේට ඇවිදින්නේ මොකද
ව්‍යායාම
මට්ටම. ඔව් ඊට පස්සේ එයා මොකද්ද කරන්නේ ව්‍යායාම කරනකොට මේ එයා තමගේ අතපය විදහලා මේ කියන්නේ අතපය පෙන්වලා කියනවා මෙන්න මේකයි ආරෝග්‍යතාවය කියන්නේ. අන්න ඒ වෙලාවේ මේ ආරෝග්‍යතාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔන්න ඔය කියන ආරෝග්‍යතාවය නෙමේ සසරෙන් ඈතර වීමත් එක්ක ආරෝග්‍ය ආවේ තමයි තෙන්දි කුළු ගන්නල පැහැදිලි කරන්නේ.
මේ මාස්වාමීන් වහන්සේ දැන් අපි භාවිතා වෙන්නේ අරහම් තමයි ඒක කොහේ හරි සූත්‍රයක තියලා භාවිතා වෙනවද නැත්නම් ස්වාමීන් වහන්සේ අපි වැරදි මතයක් දෙයිද ස්වාමීන් වහන්සේ?
වැරදි මතයක් මහත්මයා. ඒක මේ මාගන්ධිය සූත්‍රය බලන්න. මාගන්ධිය සූත්‍රය.
හොඳයි ස්වාමීන් වහන්සේ. කොහොම ප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ.
දැයි තෙරුවන් සරණයි.
මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රය කියලා තියෙනවා. ඒක සංසාර කොටස් පහක දෙනෙක් දකින්නගෙන ඉපදුනා මේ කර මහල වුණ කෙනෙක්. ඔය දැන් අපි දැන් කොතෙක් දකින්නවද සවනස? දැන් ඇත්තටම උපදින ළමයි අපි පොතේ දකින්නවා. එතන ඒ කියන ඒ හිත කොහොමද මොකද්ද අර ඒ කියන්නේ ඒ කොලි වගේ දැන් එතන කියන එක මොකද ඒ ඇඩ්වාන්ස් එක දැන් අපි දැන් ඔය මොකද්ද ඒ කියන ඒ බලන්න ඕනේ කොහොමද මොකද සවන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද?
ඔව් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්ත දැන් අපි මෙහෙම ගනිමු. දැන් දේවදූත සූත්‍රයට එන කලින් විපස්සී බෝධිසත්වයන් වහන්සේ කියන හිතමු. එහෙනම් අපි බෝධිසත්වයන් වහන්සේ එතකොට යා පළවෙනි දවසේ යනෝනේ තමන්ගේ රතාචාර්යවරයත් එක්ක රියදුරත් එක්ක ගියාට පස්සේ පේනවා මේ මහලු වෙච්ච කෙනෙක්. ඊට පස්සේ මහලු වෙච්ච කෙනාගෙන් අහනෝ රතාචාර්යවරයනේ කියන්නේ මේ කවුද මේනි මහ ජින්නෝ බුද්ධ දිරපු වයසට ගිහු මහලු මනුස්සෙක්. ඊට පස්සේ කියන්නේ එයා විතරක් නෙවෙයි අපිත් වයසට, මමත් වයසට යනවාද කියලා හිතුවා. ඔව් මමත් අපි කවුරුත් වයසට යනවා කියලා කියනවා. දෙවෙනි දවසේ මේ ලෙඩ වෙච්ච කෙනෙක්, ඊට පස්සේ මැරිච්ච කෙනෙක්, පැවිද්දෙක්, ඔය විදිහට හතරක් පෙර නිමිති හතරක් ගැන අපි කතා කරන්නේ. අන්න ඒ වෙලාවේ අපිත් මැරෙනවා, මමත් මැරෙනවා කියලා බෝධිසත්වයන් වහන්සේ ඒක දැනගන්නේ. මේ මොකද්ද අර රිය දුරාගෙන් අහලා බලන්න, ඒ ඇති වෙච්ච සංවේගය නිසා මේ ඒ සංවේගයේ තීව්‍රතාවයේ කොයිතරම්ද කියලා කියනවනම් ගිහිගේ අතහැරලා යනවනේ. අන්න ඒ සංවේගය දැනෙච්ච කරම ඉතින් අපි අපේ ජීවිතේදී මේ කොරෝනා කාලේ කොච්චර කී දෙනෙක් මේ මැරිලා තියෙනවදනේ. ඉතින් හැබැයි අපිට ලෙඩ වෙන අය දකිනවා, මේ වයසට යන අය දකිනවා, ඊට පස්සේ ඊළඟට මැරෙන අය දකිනවා. ඉතින් ඕනතරම් දකිනවා. හැබැයි එහෙම දැක්කට අපිට අනේ සංවේගය කියන දේ අපේ ජීවිතය තුළ මේ ඇති වෙන්නේ නෑ නේද? ඉතින් අර ඒ නිසා එතනදී අර ඇත්තටම ඇති වෙන්න ඕන මොකද අපේ මේ අර සංවේග වීමේ හැකියාවයි ඇත්තටම මේ උපදින්න ඕන. ඉතින් ඒක අර කෙනකෙනාට දැනෙන ප්‍රමාණය නේද? ඉතින් ඒ නිසා අර ඒක අපි මේ අර අසාජානීය පතෝද කියලා සූත්‍රයක් තියෙන්නේ. අන්න ඒ අසාජානීය පතෝද කියලා සූත්‍රයකින් අස්සයාසහස්කේ විට සම්බන්ධ කරලා සිහිපත් කරපු මේ දේශනාවක්. අනේ ඒ දේශනාවදිත් පැහැදිලි කරනවා අපි මරණ ධර්මයට පත් වෙන කෙනෙක්, ලෙඩ වෙන ධර්මයේ නොයික්මවා ගියපු කෙනෙක්, දිරණ ධර්මයේ නැසෙන වෙනසෙන ධර්මතාවය ඉක්මවා නොගිය කෙනෙක් කියන අනේ අදහසත් එක්ක අපි මේ ඒ සංවේගය තමයි අතරම උපදින්න ඕන. දැන් දේවදූත සූත්‍රයේදී අර නිරේපාණක එක අහන කාරණාත් එක්ක අනේ තැන්දි මේ මොකද ඇති කරගන්න ඕන අපි අර සංවේගය කියන දේ ඇති කර ගැනීම මූලික වශයෙන්ම. අන්නේ සංවේගය ඇති කර ගැනීම කෙනකෙනාට ඒක වෙනස් බලන්න මමත් ලෙඩ වෙනවද, ඒක කෙනකෙනාට දැනෙන ප්‍රමාණයත් එක්කයි නේද? ඒ කෙනකෙනාට දැනෙන ප්‍රමාණයත් එක්කයි ඒක. ඉතින් ඒ සංවේග වීම කියන දේ අපේ ජීවිතේ වෙන්න ඕනනේ. දැන් අපේ සංවේග වෙන්නේ නැති වෙන හේතු තුනක් තමයි, එකක් තමයි යෞවන මදේ. යෞවනත්වයේ කියන දේ අපේ ජීවිතය තුළ ඉස්මතු වෙනකොට මේ යෞවනත්වය පිරිහිලා යනවානේ. මේ යෞවනත්වය වියපත් වීමත් එක්ක පිරිහිලා යනවා. ඒත් එක තමයි මේ නිරෝගීකම ආරෝග්‍ය මදය කියන එක. අපි කතා කරොත් ආරෝග්‍ය මදේ, ඒ ආරෝග්‍ය මදය ලෙඩවීමත් එක්ක පිරිහිලා යනවා. ඔය දෙකම වුණත් අපි හිතමු ඒ කියන්නේ යෞවනත්වයේ පිරිහිලා ගියත් එයා ඒ කෙනාගේ කියන්නේ ශාරීරික ශක්තිමත්භාවයේ දුබල තත්ත්වයට පත් වුණත් එයාට තායකක් ඉතුරු වෙනවා තියෙනවා. මොකද ජීවිත මදය. මං තාම ජීවත් වෙනවනේ කියන අන්න ඒ දේ. ඔන්න ඔය මත්වීම තුනක් ඒ සිහිපත් කරේ. ඔන්න ඔය මත්වීම නිසා අපිට පාරිදෘශ්‍යව නිවැරදිව මේ යථාර්ථ ජීවිත මේ ජීවත් වෙන ජීවිතයේ යථාර්ථේ පේන්නේ නැතිකමත් එක්ක මේ තමයි ඔය ප්‍රශ්න තියෙන. හැබැයි මෙන්න මේ මත්වීම තුන කියන්නේ ආරෝග්‍ය මදය, යෞවන මදය, ඊට පස්සේ ජීවිත මදය කියන අන්න ඒ කඩතුරා පොඩ්ඩක් ඇඩ් මැච් කරලා බලන්න පුළුවන් නම් අප්‍රමාදීත්වයේ ඉස්මතු වෙනවා නම් මම දිරණ කෙනෙක්, මං වයසට යන කෙනෙක්, මම මැරෙන කෙනෙක්, මම නැසෙන කෙනෙක්, මං වෙනසෙන කෙනෙක් කියන අදහස එනවා නම් ඒ වගේම අර දේවදූත සූත්‍රයේ කාරණා පහක් සිහිපත් කරන අනේ ඒ දේවරුත් හරියට ග්‍රහණය වෙච්ච තැන එයා ප්‍රමාද වෙවි ඉන්නේ නැහැ, අප්‍රමාදී වෙනවා. තමන්ගේ ජීවිතයේ සැබෑ අර්ථය හෙවීම සඳහා යොමු වෙනවා. ඒක ඉතින් අර කෙනකෙනාට දකින දැක්මත් එක්ක තමයි එතන කතා කරන්න වෙන්නේ. තෙරුවන් සරණයි. කියන දෙක ඇහෙන්නේ අපිට මේ මං හිතන්නේ. මහත්මිය මුලින්දල ප්‍රශ්න ඉදිරිපත්
කරන
ඔබතුමා කියන එහෙනවා එහෙන දෙන්නම් මං හිතන්නේ එහෙනවා වෙන්න ඕන මුලින්දල කියන බලන්න
ඒක අපි ගන්න නැතුව ඉන්න එකද නැත්නම් අපි දැන් ඒක ගැන හිතතු ඉන්න එකද ඒක නම් දැන් අපි තින්කින් එකක හිතීමක් මොකද තියෙනවද
ඔව් ඒ කියන්නේ මූලික වශයෙන් ලෝකයේ මට්ටමේදී ඒ ලෝකීය වශයෙන් මේ වෙන්න ඕන දේවල් මේකේ තියෙන නිස්සාරත්වය අසාරත්වය කියන දේ මේ දකින්න ඕන කියන්නේ ලෝකයේ සම්මාදිට්ඨිය කියලා ලෞකික සම්මාදිට්ඨිය කියලා අපි කතා කරනනේ ලෝකයේ තුරදී අනේ සංවේගයටපත් වීම අවශ්‍යයි ලෝකයේ තුලින් මේක ජීවිතයේ තියෙන නිස්සාරත්වය මේ ජීවිතයේ මායාකාරී බව මේ රැවටිකාරී ස්වභාවය මේ කියන්නේ අපේ වංචනික ස්වභාවය ජීවිතයේ හැබෑ යථාර්ථය මේ දුක්ඛිත ස්වභාවය කියන දේ අපි මේ මූලික වශයෙන් ඒක නා දකින්න ඕන කාරණයක් කියන්නේ හිතලා ඒක මෙන්න මේක මෙහෙමයි කියලා අර ඒක හිතීමත් එක්ක දැනෙච්ච කෙනා තමයි දහමකට යමුනේ මොකද්ද මේ ජීවිතේ තියෙන සාරය මොකද්ද මේ ජීවිතේ හරය මොකද්ද කියලා අර ආන්න ඒකත් එක්ක අපි මූලික වශයෙන්ම යමු වෙන්න ඕන දැන් ඔබතුමාගේ වයසත් එක්ක බලනකොට දැන් සම වයසේ ගොඩක් අය ඇතිනේනේ. දැන් ඒ සම වයසේ ඉන්න අය දැන් සමහර වෙලාවට ධර්මය අහනවා නොවෙන්න පුළුවන්. දැන් අත්‍තරම අපි මේ ලෝකේ දැන් අපි මේ වෙලාවේ මම හිතන්නේ මේකේ ඉන්නෝ 32 දෙනෙක් විතර මම හිතන්නේ මේ වෙලාවේ ඇරෙන්නේ තා බොහෝ දෙනෙක් ධර්මය අහන අයත් ඇති. ඉතින් සමහර කෙනෙක් මේ වෙනකොට රාගයෙන් රත් වෙලා ඉන්න වෙලාවල් නැති. ඒ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තරහෙන් පුපුරා වේදනාකාරීව ඉන්න පුළුවන්. ඊළඟට මහා ප්‍රශ්න ගොඩක් ගිනි කන්දක් උඩ ජීවත් වෙනවා වගේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. සමහරට මරණයකට පත් වෙයි කියලා බයකින් තැතගැන්මකින් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාමභෝගීව, මත්ලෝලීව, එහෙම නැත්නම් දුර්ත වෙලා එහෙම යන්ට වෙලා ඉන්න පුළුවන්. නමුත් මේ දැන් ඔබ මේ වෙලාවේ ධර්මය අහනවා. ආනේක මොකද්ද ඒක අර කෙනකෙනාගේ දැක්මත් එක්ක මූලික වශයෙන් එයා හිතලා ඒකට යොමු වීමත් එක්ක තමයි මේ එතන ඒ කාරණේ ගැන කතා කරන්න වෙනද අර කෙනේ ලෝකයේ තුල නිස්සාරත්වය මූලික වශයෙන් දකින්න ඕන ලෝකයෙන් ඈතර වීමේ දහමක් ඇහෙන්නෙම අර ලෝකයේ තුන නිස්සාර දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ උනත් ලෝකයේ තුල නිස්සාරත්වය දැක්කනේ බෝධිසත්වයන් වහන්සේ අන්න ඒ ලෝකයේ තුල නිස්සාරත්වය දැකීමත් එක්ක තමයි මේ මොකද්ද මේකේ සත්‍ය නේ මේක ලෝකේ ඇත්ත මොකද්ද කියන දේ ආව දැන් අපි තුමු මේ විපස්සී සූත්‍රය කියලා ගත්තොත් එතකොට බලන දැන් එතකොට දැන් මූලික වශයෙන් මේ ඉන්නේ මොකද්ද මගේ ජීවිතේ මේ ආදීනව ටික මූලික වශයෙන් දකින්න ඕන අන්නේ දැක්මත් එක්ක ආවට පස්සේ බෝධිසත්වයන් වහන්සේ සත්වයා ජායතිත ජීයතිච මීයතිච චවතිතිච උපජ්ජතිච අන ඊට පස්සේ ලෝක සත්වයා උපදිනවා ජීවත් වෙනවා දිරනවා මැරෙනවා ආයි උපදිනවා කියන එක ඒතර මම උපදිනවා මම දිරනවා මම මැරෙනවා ආයි චුත වෙනවා ආයි උපදිනවා කියනනේ සත්වයා කියන තැනින් එන්නේ අන්න එතකොට සත්වයාගේ උපත එක්ක අන්න ඒ වගේ තැනකින් තමයි අන්න මූලික වශයෙන් මගේ පැත්තේ තියෙන මේ ජීවිතේ නිස්සාරික බව මූලික වශයෙන් දකින්න ඕන ඒක අවශ්‍යයි මූලික වශයෙන් ඒත් එක්ක යමු වෙලා දකිනකොට එතන ඉඳලා කාරණා ඊට වඩා දැක්මකුත් එක්ක ඉස්සරහට යෑමක් ගැන තමයි කතා කරන්න වෙන්නේ. තිරුවන් සරණයි.
නිස්සාරත්වය කියන්නේ දැන් අපි මහිත මේ ස්ටෙප් ඒ අතර අපි දකින සාමාන්‍ය ලෝකේ දකින දෙයක් තියෙනවා මේ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා ඒ දකින නැත්තම් අපි හිතමු දැන් ඔය ඇහැට පෙන්න ඒ යමක් අපි ග්‍රහණය කරගන්න ඕන ඒ ග්‍රහණය කිරීම තුළ ඊට වඩා ඉහළ දෙයක් කම්පියුටර් මේ ඩිෆිකල්ටි දෙපස කළා අපිට ගන්න ගියට පස්සේ අර ෆිල්ටර් කරගත්තී ඒක මොකක්ද කියලා හරියටම මේ මේ තේරෙන්නේ නැහැ පැහැදිලි කරලා දෙන්න පුළුවන්
පැහැදිලි කරලා දෙන්න පුළුවනි අහපු ප්‍රශ්නේ පැහැදිලි වෙන්නේ මොකද මේ අර සිග්නල් ප්‍රශ්නයක් නිසා වෙන්නට ඇති ඔව් දැන් මෙහෙම කියන්න දැන් අන්න දැන් මූලික වශයෙන් කෙනෙක් මේ දැන් මම මෙහෙම කියන්නම්කෝ වාලේ මූලික වශයෙන් අපි යමු වෙන්නේ අර දිරනවා මැරෙනවා කියන මට මගේ මරණය දිරනවා කියන එකත් එක අපි ඊළඟට බලන්නේ අපි තම ජරා මරණ කියන තැන නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජරා මරණය කියලා දිරනවා කියන්නේ මොකද්ද දිරනවා මැරෙනවා කියලා ගමු අපිට ටිකක් තේරෙන විදිහට මැරෙනවා කියලා ගත්තට පස්සේ දැන් මැරෙනවා කියලා කියන්නේ මොකද්ද මැරෙනවා කියලා කියන්නේ මේ ප්‍රාණය අදිමින් ඉන්න කෙනාත් නෙවෙයි මැරුවට පස්සේ තියෙන මල කඳටත් අපි මැරෙනවා කියලා කියන්නේ නැහැනේ නේද අපිට එහෙම වුණොත් මේ මැරෙන්න කලින් කෙනෙක් හරි මේ මැරුණට පස්සේ දෙයක් හරි නිසල දේහයක් හරි ඒ කියන්නේ මැරෙන්න කලින් හරි කෙනෙක් හරිනේ පෙන්වන්නේ ඒකට කියන්නේ ඉතින් මැරෙන්න කලින් ඉන්න කෙනා එහෙම නැත්නම් මැරිච්ච කෙනා නමුත් මරණය නැත්නම් මැරෙනවා කියන එක අපිට නිර්වචනයක් දෙන්න පුළුවන්ද බෑනේ දැන් එතකොට දැන් මැරෙන්නේ නැද්ද එහෙම කියන්නත් බෑනේ හැබැයි අපිට මෙන්න මේ මැරෙනවා කියන එකට ලං කරලා මෙන්න මේකයි මැරෙන්නේ කියලා මෙන්න මේක තමයි මැරෙනවා කියලා ඒ පෙන්වන්න පුළුවන්ද ඒ පෙන්වන්නත් බෑනේ අන්න එතකොට මූලික වශයෙන් අර මම ඉපදිච්ච කෙනෙක් නේ මේ මම අර බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා කියන්නේ ලෝකයේ තුල මැරෙනවා කියලා අන්න අප්‍රමාදීත්වයට යොමු කරනවා තියෙනවා අප්‍රමාදීත්වයට යොමු වෙනකොට අන්න අප්‍රමාදීත්වය කියන්නේ පඤ්ඤා අප්‍රමාදේ අප්‍රමාදී ප්‍රඥාවෙන් උයි අප්‍රමාදී බවට පත් වෙන්නේ අන්න එහෙනම් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා කියනකොට දිරනවා කියන්නේ දිරන දැන් අපි මේ දත් දිරනවා කියලා දත් දිරනවා කියලා කියමු දැන් එතෙන්දී දිරපු දත් ගැන නෙමෙයි අපි කතා කරන්නේ කෙස් පැලෙනවා කියලා කිය දැන් දිරපු දත් නෙමෙයි කෙස් පැලීම කියන්නේ මොකද්ද ඊට පස්සේ හැම රැලි වැටීම රැලි වැටිච්ච සම ගැන නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම රැලි වැටීම රැලි වැටෙන්නේ සම කතා කරන්නේ සම ගැන නෙවෙයි රැලි වැටීම මොකද්ද මේ රැලි වැටීම කියලා කියන්නේ ඊට පස්සේ මොකද අනේ විදියට ඕන් ওই විදියට අනේ දැන් බුදුරජාණන් වහන්සේ නිරතුරුවම දේශනා කරලා තියෙන්නේ අන්න දෙයකට ලං වෙන්න බැරි වෙන විදියට තමයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම දිරණ එක මැරෙන එක ඉපදීම භවය උපාදාන තණ්හා ඔය හැම එකක්ම කෙනෙකුට ගෝචර කෙනෙකුට තමයි දේශනා කරන්නේ නමුත් කෙනෙකුට ලං කරලා කතා කරාට දේශනාව කරාට හැබැයි ඒ දේශනා කරන්නේ ලං වෙන්න බැරි වෙන විදිහේ විග්‍රහයක් මූනික වශයෙන් උපදිනවා දිරනවා ජීවත් වෙනවා දිරනවා මැරෙනවා ওই ටික පැහැදිලි කරලා තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ දීපු බුද්ධ වචනයටම එතනටම ගිහිල්ලා බලනකොට අන්න එතෙන්දී අපිට ලං වෙලා විග්‍රහ කරන්න බැරි බවක් ඈතරවීම තමයි ඒ කියන්නේ ඈතරවීම පිණිස හිතන්න යොමු කිරීම බුද්ධ වචනය තුළ පෙන්වලා දීලා තියෙනවා තිරුවන් සරණයි
දෙවන සංසාරේ අපි ක්‍රමක්‍රමිකව තමයි ඒක වේවා කරගන්න ඕනේ කියන්නේ
එකපාර කියන දෙයක් නෙමෙයි අර හිමීටි 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 අපි දැන් අපි හුරු වෙලා තිබ්බ දෙයක් තියෙනවා දැන් අවුරුදු 25ක් 26ක් 30 අපි හුරු වෙච්ච ක්‍රමවේදයක් තියෙනවානේ ඒකෙන් මිදිලා වර්තමානයේද වර්තමාන ඉඳන් හිතීමක් තමයි උතන වෙන්න ඕනේ ස්වාමීනි
ඔව් හිතන්න ඕන මහත්මයා මේ හිතන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට නැත්තම් මම නිකන් හිතලා විතර්කයකට ගිහිල්ලා මට ආවේනික නැත්තම් ලෝකයේ තුන දැක්මක් එක්ක හිතීම එතනට යනවා නමුත් මෙතනදී හිතීම කළ යුතුයි අනිවාර්යයෙන්ම හිතීම කියන දේ විය යුතුමයි හැබැයි ඒ හිතීම කියන දේ මට ආවේනික හිතීමක් නෙවෙයි ඒක බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව තැනත් එක ඒ කියපු දේත් එකයි හිතන්න යමු වෙන්න ඕන නැත්තම් වරදිනවා ඒ ගොඩාක් දෙනෙක් අර කියපු ගොඩාක් දෙනෙක්ට වැරදිච්ච දේ තමයි බුදුරජාණන් වහන්සේ අමතක කිරීම කියන්නේ අපිට ශ්‍රද්ධාව නැහනේ ප්‍රඥාව ලැබෙන්නේ ශ්‍රද්ධාවත් එක්කනේ ප්‍රඥාව ලබන්න බෑ අපිට අපිට ඊට කලින් ශ්‍රද්ධාව ගැන කතා කරනවා ශ්‍රද්ධාවත් එක්ක තමයි ප්‍රඥාව ගැන දැන් බලන්න ධර්මයේ අපිට දැන් අපිට පැහැදිලි කරන්න බලන්න මූලික වශයෙන් ප්‍රවේශ වෙන තැනත් ඒක කතා කරන්නේ රහතන් රහත් වීම අනාගාමීත්වය සකදාගාමීත්වය ඊට පස්සේ සෝතාපන්නත්වය ඊට මෙහා කතා කරනවා ධර්මානුසාරි සද්ධානුසාරි අන ශ්‍රද්ධාවත් එක්කයි කතා කරන්නේ ශ්‍රද්ධාව මොකද්ද බුද්ධ වචනයත් එක්ක ශ්‍රද්ධාව අනේ බුදුරජ දැන් අපි හිතන්න ඕන හිතන්න එපානේ හිතේ යුතුමයි මොකක් එක්කද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක් එක එතන හලලා එතන හැලිලා ඒ අමතක කොට හිතුවට නම් සම කපේදී වෙන්නේ නැහැ එනිසා අන්න බුදුරජාණන් වහන්සේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක් එක එතනත් එක්ක බුදුරජාණන් වහන්සේ දැන් මට තේරෙන මරණය ගැන හිතලා හරියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මොකද මරණය ගැන දේශනා කළේ නේ භාවනා කරලා හරියන්නේ නැහැ කරන්න ඕන බුදුරජාණන් වහන්සේ කියපු විදියට හිතලා හරියන්නේ නැහැ හිතන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරමුද සිල් රැකලා වැඩක් නැහැ සිල් රකින්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියටයි නේ හිත වඩලා හරියන්නේ හිත වඩන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා අනිත් හැම විදියකටම කරා ලෝකයේ තුල හැමෝම අනේ හැමෝම ලෝකයේ තුල නතරන සතර සතිපට්ඨානේ වඩන්න ඕන මට ඕන හැටියට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨානෙයි වැඩෙන්න ඕන අනේ නිසා අපි නිරතුරුව මත නිරන්තරයෙන් හැම මොහොතකම අදහස තියාගන්න අපිට ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඉන්නවා. ඒ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරපු දේ අර දේශනා කරපු තැනත් එක්ක අන්නේ ඊට අනුවයි අපි චින්තනය මෙහෙ වෙන්න අපි සිටීම කළ යුතු වෙන්නේ. අන්නේ නිසා අපි හැමෝම දෙනා මේ ලෝකේ තනියෙන් කරගන්න පුළුවන් උත්මයෝ දෙනමයිනේ ඉන්නේ ඇත්තටම ඒ බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. ඒ දෙනම විතරයි ලෝකේ තනියෙන් අවබෝධ කරගන්නවා වෙන්නේ අන්න එහෙනම් ඊට මෙහා රසියලු සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉඳලා ඊ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඉඳලා ඊට මෙපිට සිරුම දෙන අපේ සම්බුද්ධ ශාසනේ ගෞතම ශාසනයේදී ඒ හැමෝම පරතෝ ഘോഷයත් එක්ක පරප්‍රත්‍යත් එක්ක අවබෝධ කර මිසක තනියෙන් අවබෝධ කිරීමක් වෙන්නේ නැහැ අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය කියන දේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.